කතානායකවරයා විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මොහමඩ් සාලි නලීම් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත භාර දී ඇති බවත් ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් ඇති බවත් පාර්ලිමේන්තු දැනුම් දීමට කැමැත්තෙමි. එම ලිපිය දැන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් කියවනු ලැබේ.
14th March 2025 Secretary General Parliament Resignation from the position of Member of Parliament MS Nalim Nationalist Sri Lanka Muslim Congress I hereby tender my resignation as a Member of Parliament as I intend to contest the local authorities election in 2025 Please accept my resignation accordingly Mohammed Salih Nalim Member of Parliament
Nivedananka deka ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවල අනුපිළිවෙල නොසලකමින් න්‍යාය පත්‍රයට ඇතුළත් කොට ඇතැයි සඳහන් කරමින් 2025/3/14 දින මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට කැමැත්තෙමි. ඒ අනුව මේ සම්බන්ධයෙන් මා විසින් සභාලේඛන කාර්යාලයෙන් වාර්තාවක් කැඳවන ලදී. ඒ අනුව එතුමා විසින් ප්‍රශ්න ලබා දී ඇති අනුපිළිවෙල අනුවම අදාළ න්‍යාය පත්‍රය සඳහා එතුමාගේ ප්‍රශ්න ඇතුළත් කිරීම සිදු කර ඇත. එබැවින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් වාචික පිළිතුරු ලයිස්තුගත කිරීම සම්බන්ධයෙන් නගන ලද චෝදනා පදනම් විරහිත බවත් සීලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට සාධාරණ අයුරින් ඔවුන් විසින් ලබා දී ඇති අනුපිළිවෙල අනුවම ප්‍රශ්න න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවත් මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 3 2025 මාර්තු 15 වෙනි සෙනසුරාදා එනම් අද දින පූර්ව භාග 11:00ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් සහ ඒ අවසන් වූ වහාම තේරීම් කාරක සභාවේ රැස්වීමක් කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණෙන සහභාගි වෙන ලෙස සියලුම සමාජික මන්ත්‍රීවරයන්ට දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the amendments to the list of proposed alterations in the legends of draft estimates 2025 submitted on 27th February 2025.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2021 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව අදාළ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි
කාර්ය සභා වාර්තා පිළිගැන්වීම විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්ය සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව 2022 වර්ෂය සඳහා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව ඉදිරිපත් කරමු.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා.
ගරු කතානායකතුමනි පොළොන්නරුව පැලැටියාවේ අංක 520 දරන ස්ථානයේහි පදිංචි H.G. සෝමචන්ද්‍ර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්න.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මහතා.
ගරු කතානායකතුමනි තලවතුගොඩ උතුම් කන්ද පාර අංක 174 F1 දරන ස්ථානයේහි පදිංචි EADN ධම්මික එදිරිසූරිය මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා.
ගරු කතානායකතුමනි මීගමු සාන්ත ජෝන්ස් පාර අංක 11 දරන ස්ථානයේ පදිංචි WC නිශාන්ත කොස්තා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රීතුමා කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම ප්‍රශ්න ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේ අංක ආ අංක 1 ගාල්ල වලහන්දුව වත නැමැති ඉඩමට අදාළව විකිණීමේ හා බදු පදනම යටතේ පහත සඳහන් බැහැර කිරීම සිදු කර ඇත. ඒක යටතේ අනු අංක 3ක් තියෙනවා. එකක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා සේවකයන් සඳහා විකිණීමෙන් අක්කර 5ක් ලබා දීලා තිනවා 2017 3/9 වෙනි දින. අංක 2 අක්මීමන විවිධ සේවා සම්ප්‍රකාරයට විකිණීමෙන් අක්කර 3 රූට් 3 පර්චස් 4ක් දීලා දිනවා 1980 වර්ෂයේ. ඒ වගේම තමයි සුජීවා නිශාන්තිමිය බදු පදන මත රූට් 1 පර්චස් 20ක් දීලා දිනවා 2017 1/1. රෝමිලක්කම් 2ට පිළිතුර ඉහත අංක 1 හා 2 යන කරුණු සින්නකරව විකිණීමෙන් බැහැර කිරීම වේ. අංක 3 දරන කරුණ යටතේ වූ අක්කර කරුණ යටතේ වූ රූඩ් 1 පර්චස් 20ක බිම් ප්‍රමාණය දීර්ඝකාලීන බදු පදනම් මත ලබා දී ඇත. උක්ත පියවරයන්ට අතිරේකව වලහන්දුව වත්ත ඉඩම විශේෂලා පහත සඳහන් කාර්යී කටයුතු ඉදිකිරීම සඳහා පියවරගෙන තිබූ අතර නැවත ප්‍රසිද්ධ ගැසට් පත්‍ර අංක 22.71/25 හා 2022.315 දී නැති ගැසට් පත්‍රයේ මගින් හෙක්ටයාර් 401කින් සමන්විත වූ වලහන්දුව වත්ත නැමැති ඉඩම රාජ්‍ය වැවිලි සංස්ථාව සතු වී ඇති බැවින් එකී කටයුතු සඳහා ඉදිරි පියවර ගෙන නොමැත. මේකේ මේ රෝමිලක්කම් 2ට අදාළ පිරිතුර පිටු දෙකක් තියෙනවා කතානායකතුමනේ. මේකේ මේ සාරාංශයක් මම ඉදිරිපත් කරන්න. මේකේ වෙලා තියෙන්නේ මේ වලහන්දුව වත්ත කියන ඉඩමෙන් හෙක්ටයාර් 401ක් 400 හෙක්ටයාර් 401ක් LRC එකට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට තිබිලා නැවත රාජ්‍ය වැවිලි සංස්ථාවට අයිති කරගෙන නැවත LRC එකට අයිති කරලා ඒ ගැසට් එක කැන්සල් වෙලා දැනට නැවත රාජ්‍ය වැවිලි සංස්ථාවට තමයි අයිති වෙලා තියෙන්නේ. ඒ නිසා ඉල්ලීම් ගොඩක් ලැබිලා තියෙනවා. ඒවා රාජ්‍ය වැවිලි සංස්ථාවට ලැබී තිබෙන නිසා එතන පටලවිලා තියෙනවා. රෝමිලක්කම් අංක 3 මේක මම සභාගත කරන්න පිළිතුර. මේකේ පිටු දෙකක් තියෙනවා මේ උත්තරයේ. රෝමිලක්කම් 3 ඉඩම් අත්කර ගැනීමේ කටයුතු ක්‍රියාත්මක බැවින් මෙතෙක් වන්දි ගෙවන් නොමැත. 4 ඔව් 5 ඇමුණුම් අංක 1 සඳහන් කාර්යයන් සඳහා මේකේ ඒ වලහන්දුව වත්තෙන් ඉල්ලලා තියෙන ඉඩම් අයිතමෙන් 42ක් යටතේ ඉල්ලලා තියෙනවා. ඒකේ ඒ විස්තර ටික සභාගත කරන්නම්. අංක 6 ඉඩම් අත්කර ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වේ. අංක 7 නැත. ආ පිළිතුර අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, බොහොම ස්තුතියි ඒ තොරතුරු ටික ලබා දීම සම්බන්ධව. විශේෂයෙන්ම ගත්තම මේ ප්‍රශ්නයට අපි මේ ප්‍රස්තුත වෙච්ච වලහන්දුව වත්ත කියන මේ සම්පූර්ණ ඉඩම ගත්තම මේක තුළ තවදුරටත් මේ ව්‍යාපෘති වලට භාවිතා කරනවා වගේම අනවසර අත්පත් කර ගැනීම සැලකිය යුතු ප්‍රමාණයකුත් තියෙනවා. එතකොට මේ අන්නේ අනවසර අත්පත් කර ගැනීම සහ මේ ඉඩම මුළුමනින්ම හෙක්ටයාර් 401ක භූමියෙන් ඉතිරි ප්‍රමාණය පිළිබඳව හෝ යම් සැලකිය යුතු අදහසක් තියෙනවද කියන කාරණේත් එක්කම මෙන්න මේ අනවසර අත්පත් කර ගැනීම සහ මේ අනීතික ලෙස ඉඩම් බෙදා දීම වැනි කටයුතු කීපයක් මේක ඇතුළේ වෙලා තියෙනවා කියලා දැනෙනවා. ඒක සම්බන්ධව ඔබ අමාත්‍යංශයෙන් ගත හැකි පියවර කවරේද කියන ප්‍රශ්නේ තමයි ඉදිරිපත් කරන්නේ මූලිකව.
ඔතේ මේ ඉඩමේ කලිනුතර පාර්ලිමේන්තුවේ LRC එක සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්න වගේම මේකේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොන්සන් සභා සේවකයන් සඳහා කර 5ක් දීලා තියෙනවා මේ නිවාස සඳහා කියලා. ඊට පස්සේ ඉල්ලීම් 42ක් තිබෙනවා මේ රාජ්‍ය ආයතන සහ විවිධ ව්‍යාපෘති සඳහා. ඒවා දෙන්න බැරි වුණා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. නමුත් මේ පිළිතුරේ සඳහන් වෙන්නේ නැහැ මේ අනවසරයෙන් අල්ලා ගැනීම සඳහා. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීතුමා කරුණු වාර්තා කරනවා. මට විමසීමක් කරන්න පුළුවන්, ඒ සඳහා පියවර ගන්න පුළුවන්. ඔය කියන ප්‍රශ්න සම්බන්ධයෙන් නිශ්චිතව මේකේ වාර්තා කළ නැහැ.
ඒ වගේම මේ ඔය භූමියෙන්ම ගාල්ල ටෙක්නෝපාර්ක් උද්‍යානය සඳහා, ඒ වගේම සම්මන්ත්‍රණ ශාලාවක් ගොඩනැගීම සඳහා වගේ කරුණුවලට ඉඩම් වෙන් කළා තියෙනවා. නමුත් ඒ ඉඩම් මේ වන විට භාවිතා වෙන්නේ නැහැ. මෙන්න මේ සම්බන්ධව ඉදිරියේදී සොයා බලා කටයුතු කරන්න අමාත්‍යංශය ගන්න පියවර කවරේද කියන ප්‍රශ්නය.
ඒකට පොදු පිළිතුරක් තියෙන කතානායකතුමනි, දැන් මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාවේ මේ ඉඩම් සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් තිබෙනවා. දිස්ත්‍රික්ක ගණනාවක රාජ්‍ය කාර්යාල 18ක් තියෙනවා. මේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ කොමිසම සභාවට සමහර අදහසක් නැහැ. ඒ ඉඩම් අනවශ්‍යයෙන් අල්ලගෙන ඉන්නවද, බාර දුන්න ව්‍යාපෘති වල ඒවා ක්‍රියාත්මක වෙනවද, මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් නැහැ. ඒ සම්බන්ධ ශේෂ්ත්‍ර නිලධාරීන් ඉන්නවා තමයි. ඒ සම්බන්ධයෙන් ව්‍යාකූලත්වයක් තියෙනවා. අපි ප්‍රතිසංස්කරණ කොමිසම සභාවත් එක්ක මේ ගැන කතා කරා. අපි වැඩපිළිවෙළ සරසමින් යනවා. කොමිසම සභාවෙන් ලබා දුන්නු ඉඩම්වල ඒ නිශ්චිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවද, ඒක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද, ඒවා සංවර්ධනය කළා තියෙන්නේ නැද්ද කියන එක හොයා බලන්න, සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාවට අයිති ඉඩම් අනවසරයෙන් භුක්ති විඳිනවද, අල්ලා ගැනීම සිද්ධ වෙලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් සොයා බලන්න වැඩපිළිවෙලක් අපි සකස් කරමින් යනවා. මතර මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්නේ ඒ සම්බන්ධයෙන්. ඒ පොදු කටයුතු වලින් අපි වැඩසටහනක් හදාගෙන යනවා.
ගරු SM මරික්කාර මන්ත්‍රීතුමා, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍යබල ගැන්වීම අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු ඉම්රාන් මහරූප මන්ත්‍රීතුමා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු දිනිඳු සමන් මන්ත්‍රීතුමා, බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක එක යටතේ විදුලි ව්‍යාපෘති දෙකක් තියෙනවා. අන්නාසිකල විදුලි ව්‍යාපෘතිය මේ සම්බන්ධයෙන් අන්නාසිකල ගම්මානයේ ගොවීන් පිරිසක් කරන ඉල්ලීමකට අනුව එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස සිටි කීර්ති දෙන්නගොන් මහතා විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෙත ඒවා තිබූ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. උණකන්ද අඹකොළ ආර ව්‍යාපෘතිය හිටපු රාජ්‍ය අමාත්‍ය හා බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චාමර සම්පත් දසනායක මහතා විසින් 2023/2018 දිනත ලිපිය මගින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඌව පළාත් නියෝජ්‍ය සමන්වක අධිකාරී වෙත ඉල්ලන ලද ඉල්ලීමට අනුව සිදු කර ඇත. ප්‍රශ්නාංක A2 මෙම ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලයේ ගැමි විදුලි ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇත. ප්‍රශ්නාංක A3 මෙම විදුලි ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික විමර්ශනය සිදු කර තාක්ෂණික සාක්ෂ්‍යාව සඳහා නිර්දේශ ලබාගෙන ව්‍යාපෘතිය සඳහා සම්මත වැය අස්තමේන්තුවක් සකස් කර ලංකා විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. ඒ අනුව අදාළ අනුමැතිය ලැබී ඇත. ප්‍රශ්නාංක A4 ව්‍යාපෘති දෙකක් තියෙනවා. ඒකෙදි අන්නාසිකල විදුලි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 36.644.5.4ක්ද, උණකන්ද අඹකොළ ආර විදුලි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 36.229.0.38ක්ද වෙන් කරලා තියෙනවා. ප්‍රශ්නාංක A5 විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ගස්වත් කර ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඉල්ලා ඇත. මෙම ව්‍යාපෘතිය කිරීම සඳහා ලංකා විදුලි බලමණ්ඩලයේ අධ්‍යක්ෂණ අනුමැතිය ලබාගෙන ඇත. ප්‍රශ්නාංක A4 ඊට ප්‍රතිචාර වශයෙන් 2024/8/12 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගස්වත් නොකර මැනුම් කරන ලද ඉනම් හරහා විදුලි මාර්ග ඉදිකරන ලෙස උපදෙස් දී ඇත. ප්‍රශ්නාංක A7 මෙම ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලයේ ගැමි විදුලි ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ලබාගත් ලංකා විදුලි බල මණ්ඩලයේ 2024/7/5 දිනදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ඇමුණුමේක ඌව පළාත් ප්‍රධාන ඉංජිනේරු තැනීම් විසින් යොමු කරන ලද අංක DGM ඌව CI 24.38 210.39 හා 2024/7/30 දිනැති ලිපිය ඇමුණුම දෙක වශයෙන්ද වන සංරක්ෂණ ජෙනරාල් වෙනුවට ජීආර්පීබී සේනාරත්න මහතා වන සංරක්ෂණ පරිසර කළමනාකරණ හා භූ සම්පත් යොමු කරන ලද අංක හා 2024/8/12 දිනති ලිපිය ඇමුණුම තුන වශයෙන්ද මෙහි යමුණා ඇත. ප්‍රශ්න අංක හා අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, අමාත්‍යතුමාගෙන් යොමු කරන පළවෙනි ප්‍රශ්නය, පසුගිය කාලයට අදාළව ගරු ඇමතිතුමනි, මේ වගේ විදුලි ව්‍යාපෘති අපි දැක්ක, දැන් මෙතන රුපියල් මිලියන 36ක් වගේ වියදමක් දරලා මේ වගේ විශේෂ විදුලි ව්‍යාපෘති විශේෂ අනුමැතියකින් ක්‍රියාත්මක කරලා තිනවා. හැබැයි මේ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී ප්‍රමුඛතාවයේ සැලකිල්ලට ගන්න නැතුව, මේ වගේ නීත්‍යානුකූලභාවයේ සැලකිල්ලට ගන්න නැතුව ගොඩක් දේවල් දේශපාලන අධිකාරී සහ ඒවකට හිටපු බලවතුන්ගේ උමනාම පරිදි තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මෙවැනි විදුලි ව්‍යාපෘති තවදුරටත් මම හිතන්නේ විදුලි බල මණ්ඩලයට අදාළව ක්‍රියාත්මක වෙනවා ඇති කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමන්ලා සොයා බැලීමක් කරනවාද? ඒ වගේම ඉදිරියේදී මේ වගේ හරස් ගනුදෙනු හරහා මෙවැනි විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා ආයතනික වශයෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
කතානායකතුමනි, ඇත්තටම මෙම විදුලි ව්‍යාපෘතිය ක්‍රමවත් නොවන විදිහට කරගෙන යාම පිළිබඳ ආරංචි වහාම එය තාවකාලික අත්හිටුවා පරීක්ෂණයක් කිරීමට මම විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඊට පසු අපි ලබාගත් තොරතුරු අනුව අදාළ ගම්වාසීන්ගේ ඉල්ලීම සලකා බලා ගම්වාසීන් සඳහා අවශ්‍ය විදුලිය පමණක් ලබා දීමට මේ වෙනකොට උපදෙස් දීලා අවශ්‍ය කටයුතු සිදු කිරීම පවතිනවා. ඒ වගේම අවසන් වශයෙන් මතු කරපු කාරණාව වෙන ඉදිරියේදී මෙහෙම තත්ත්වයන් ඇති නොවෙන්න අනිවාර්යෙන් අපි කොහොමද දේශපාලන මැදිහත්වීම් මත හෝ අක්‍රමවත් විදිහට මේ විදිහට අපි මේ විදුලි බලය ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒ ගැන අපි අනිවාර්යෙන් සාතික වෙනවා.
ගරු කතානායකතුමනි, දෙවැනි ප්‍රශ්නේ බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළු ලංකාවේ පුරාම හුදෙකලා ගම්මාන සහ තනි තනි එකක විදියට නිවාසවලට විදුලිය නැති නිවාස ප්‍රමාණයක් අඳුරා ගන්න පුළුවන්. මේ වන විට විදුලි බල මණ්ඩලයට අදාළව ඒ නිවාස අඳුරාගෙන තිබෙනවාද? ඒ නිවාසවලට විදුලිය ලබා දීමට අදාළ කරන කඩිනම් මැදිහත්වීම ඔබතුමාලාගේ පැත්තෙන් කොමක්ද කියලා දැනගන්න කැමතියි.
ඇත්තටම ඒක හඳුරා ගැනීමේ කාර්යය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා හෝ අදාළ ප්‍රදේශයේ හරහා අපිට ලැබෙන්න ඕනේ. මොකද විදුලි බල මණ්ඩලයේ පාරිභෝගිකයන් හොයාගෙන යන හෝ ඒක සංගණනයක් කිරීමක් කරන්නේ නැහැ. ලැබෙන ඉල්ලීම අනුව අනිවාර්යෙන් අපි පාරිභෝගිකයන් සඳහා විදුලිය ලබා දීමට කටයුතු කරනවා.
දෙවෙනි වටය SM ගරු SM මරික්කාර මන්ත්‍රීතුමා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට ආන්න ප්‍රශ්න
ආනව ගරු කතානායකතුමනි. සභාගතක
ගරු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා ග්‍රාමීය සංවර්ධන සහ සමාජ ආරක්ෂක සහ ප්‍රජා සෞඛ්‍ය ගැන්වීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු කතානායකතුමනි, රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ ඇමතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි, පිළිතුර සභාගත කරගන්න.
ගරු ඉම්රාන් මහරුප් මන්ත්‍රීතුමා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු කතානායකතුමනි, ඉම්රාන් මහරුප් මන්ත්‍රීතුමා වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා ඇමතුමාගෙන් අහනවා.
ගරු පින්ස් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන අපේ ගරු මන්ත්‍රීවරු 9 වෙනි පාර්ලිමේන්තුවේ විශාල වශයෙන් පෙස්සම් ඉදිරිපත් කරා. එතනදි සාධාරණයක් ඉස්තු උනේ නැහැ. විශේෂයෙන් මේ 10 වෙනි පාර්ලිමේන්තුවේ මම දැක්කා උදෑසන බහුතරයක් මන්ත්‍රීවරු පෙස්සම් ඉදිරිපත් කරනවා. ඉතින් මේ පෙස්සම් ඉදිරිපත් කරාට මේ පෙස්සම් ඉදිරිපත් කරන හිමිකරුවන්ට සාධාරණයක් වෙන්නේ නැහැ. පවණක් වෙලාවට මේ පෙස්සම විභාග කරන්නෙත් නැතුව නිකම්ම අතහැරලා දානවා. ඉතින් අපි උදේට අවිල්ල මෙතන පෙස්සම් ඉදිරිපත් කරන එකේ පළක් නැහැ ගරු කතානායකතුමනි. මේවා නිසි විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඉතින් අපි පෙස්සම් මේ වෙනකොට මේ මාස දෙකහමාර තුල විශාල පෙස්සම් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, ඔබතුමාගේ විශේෂ අවධානයක් යොමු කරලා මේ පෙස්සම් අපි ඉදිරිපත් කරන්නේ මේ තියෙන ප්‍රශ්න ගමේ විසඳෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා මේ පාර්ලිමේන්තුවෙන් සාධාරණයක් බලාපොරොත්තුව තමයි මේ පෙස්සම් අපි සියලු දෙනාම ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ අපි 10 වෙනි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන පෙස්සම් 9 වෙනි පාර්ලිමේන්තුවේ වෙච්ච නැති විදියට කටයුතු කරන්න කියලා ගරු කතානායකතුමා ඔබතුමාට මම ඉල්ලීමක් කරනවා.
ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්. අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ පෙස්සම් කාර්යකසභා සභාපතිතුමාට මේ පිළිබඳව සොයා බලලා මෙතෙන්ට වාර්තා කරන්න අවස්ථාව ලබා දෙන්න.
ගරු අපේ එසම් කාර්ක සභාවේ සභාපතිතුමා ගාමි රත්නායක මන්ත්‍රීතුමා ඉන්නවනම් ඔබතුමාට
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ වෙනකොට 9 වෙනි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා 9 වෙනි පාර්ලිමේන්තුවේ වාරාවසාන වෙච්ච පෙත්සම් 543ක් පෙත්සම් කාර්ක සභා කාර්යාංශයේ විසින් වාර්තා කරලා තියෙනවා. ඊළඟට 10 වෙනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පෙත්සම් 351ක් තියෙනවා. එතකොට පාර්ලිමේන්තුව වාරාවසාන වීමේ හේතු කොටගෙන 9 වෙනි පාර්ලිමේන්තුවේ පෙත්සම් ඉවත් වෙලා තියෙනවා. ඒවා නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම වාර්තා කැඳවලා දැනට පෙත්සම් 52ක් වාර්තා ඇවිල්ලා තියෙනවා. ඒ කාරණයි. ඉතින් පහුගිය ටිකේම අපි එක දිගට පෙත්සම් කාර්ක සභාව යොදාගෙන දින දාගෙන විභාග කිරීම කටයුතු කරා. මේ 10 වෙනි පාර්ලිමේන්තුවේ මේ වෙනකොට ගරු කතානායකතුමනි පෙත්සම් 34ක් විභාග කරලා අවසාන කටයුතු කරලා තියෙනවා. අපහු දිගටම පෙත්සම් කාර්ක සභාවේ කටයුතු දාගෙන තියෙනවා.
4 වෙනි ප්‍රශ්නේ ගරු මන්ත්‍රී අමාත්‍යතුමා ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි අපි ගරු පෙත්සම් කාර්ක සභාවේ සභාපතිතුමා සමග මේ ප්‍රශ්නය කලින් සාකච්ඡා කරා මෑතකදී. අපට මෙම අත්දැකීම මමත් පෙත්සම් කාර්ක සභාවේ සමාජික ප්‍රශ්නෙන් කටයුතු කරලා තිබෙනවා. එනිසා ගරු මන්ත්‍රීතුමා කියන ප්‍රශ්නය හරි. මොකද පෙත්සම් කාර්ක සභාවට එන පෙත්සමක් විභාග කරන්න සැලකිතු කාලයක් යනවා. පෙත්සම් අතිවිශාල ප්‍රමාණයක් එනවා. ඒ නිසා කිසිම පාර්ලිමේන්තුවක් මම හිතන්නේ තමන්ට ලැබිච්ච පෙත්සම් ප්‍රමාණයෙන් 50%ක්වත් අවසන් කරාද කියලා ඒ පාර්ලිමේන්තුවේ කාල සීමාව තුළ. එම නිසා ගරු කතානායකතුමනි අපි යෝජනා කළා ගරු සභාපතිතුමා ඇතුළු පෙත්සම් කාර්ක සභාවට එකම අමාත්‍යාංශයට අදාළ වෙන, අපි උදාහරණයක් හිතුවොත් ආරක්ෂක අමාත්‍යාංශය නම් අන්න ඒ අමාත්‍යාංශයට එන පෙත්සම් යම්කිසි ගොනුගත කිරීමක් කරලා ඒ පෙත්සම් විභාග කිරීම සඳහා අනුකමිටු කීපයක් පෙත්සම් කාර්ක සභාවෙන් හදන්න කියන එකත්, ඒ අනුකමිටු වලින් ඒ පෙත්සම් විභාග කරලා 99%ක්ම ඒ විසඳුම අරගෙන ඒක අවසාන විසඳුම සඳහා පෙත්සම් කාර්ක සභාවට යොමු කරනවා නම් අපිට වැඩි ප්‍රමාණයක් කරන්න පුළුවන් කියන යෝජනාව අපි සභාපතිතුමාට ඉදිරිපත් කළා තිබෙනවා. ඒ තුමා ඇතුළු කාර්ක සභාවෙන් ඒක තීන්දුව ගත යුතුයි. ඉතින් එහෙම අනුකමිටු කීපයක් කරොත් මන්ත්‍රීතුමා කියන සේවය ලබා දෙන්න පුළුවන්. නමුත් එතකොට ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටින ලේකම් මණ්ඩලය හරහා ගරු පෙත්සම් කාර්ක සභාවට අවශ්‍ය කරන නිලධාරී මහත්වරු නෝනලා ලබා දෙන්නත් සිද්ධ වෙනවා. ඒවා විභාග කරන්න.
4 වෙනි ප්‍රශ්නෙට ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත්පාලන අමාත්‍යතුමා පිළිතුර සභාගත කරන්න.
ගරු කතානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
අමාත්‍යංශ නිවේදන ගරු ආචාර්ය හරිණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි පාසල් පද්ධතිය සඳහා පද්ධතිගත සුහුරු පන්ති කාමර ලබා දීම මගින් අධ්‍යාපනය පහසුකරණය කිරීමේ අරමුණින් තෝරාගත් පාසල් 1000ක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අරමුදල් භාවිතා කරමින් සුහුරු පුවරු සහ අනෙකුත් උපකරණ ලබා දීමට අදාළව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා වන අංක අමප ඇලඉරක් 24 ඇලඉරක් 0.385 ඇලඉරක් 601 ඇලඉරක් 0.27 හා 2024 මාර්තු 4 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අනුමැතිය හිමි වී ඇත. ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අංක අමප ඇලඉරක් 24 ඇලඉරක් 0.978 ඇලඉරක් 630 ඇලඉරක් 0.09 හා 2024 මැයි 14 දින ඇතිව වැඩි දුරටත් ඉදිරිපත් කර ඇති අතර එමගින් යෝජනා කර ඇත්තේ චීන රජය විසින් යෝජිත පාසල් ඩිජිටල් කරන ව්‍යාපෘතියට සමපාතීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි. චීන රජයේ එම ව්‍යාපෘතිය මගින් මධ්‍යගත පාලන මැදිරියක් සහ චිත්‍රාගාරයක් ඉදිකිරීමටත් අමතර සුහුරු පුවරු 500ක් ලබා දීමටත් යෝජනා වී ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම මගින් පාසල් 1500ක් සඳහා ජාලගත සුහුරු පන්ති කාමර ඇති කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම සඳහා චීන රජය විසින් ලබා දීමට යෝජිත සුහුරු පුවරුවල පිරිවිතරයන්ට සමාන වන අයුරින් ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගනු ලබන සුහුරු පුවරුද මිලදී ගත යුතු බවට ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය මගින් තීරණය වී ඇත. 2024 මැයි 14 දින ඇති ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගැනීමට යෝජිත වූ සුහුරු පුවරු 1000 මිලදී ගැනීමේ කටයුතු 2024 ජූලි මාසයේදී ආරම්භ කර ඇත. නමුත් එම මිලදී ගැනීමේ කටයුතු ආරම්භ වන විටද චීන රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය සාකච්ඡා මට්ටමේ පැවති ඇති අතර ඔවුන් විසින් ලබා දීමට යෝජිත සුහුරු පුවරුවල පිරිවිතරයන් සම්බන්ධයෙන් කිසිදු නිල එකඟතාවයකට එළඹ නොතිබුණු බව නිරීක්ෂණය වේ. කෙසේ වෙතත් පැහැදිලි නොවුණු මූලාශ්‍ර ඔස්සේ ලබාගත් සහ චීන රජය විසින් නිල වශයෙන් තහවුරු නොකළ පිරිවිතරයන් උපයෝගී කරගනිමින් ව්‍යුත්ත මිල ගණන් කැඳවීමකින් තොරව එක් සැපයුම්කරුවෙක් වෙතින් මිල ගණන් ලබාගෙන ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා අදාළ මිලදී ගැනීම සිදු කර ඇත. ඒ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 1.7 කි. ඊට අමතරව සේවා හා සවිකිරීම් ගාස්තු ලෙස රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 430ක පමණ මුදලක් තවදුරටත් ගෙවීමට ගිවිසුම් ගතව ඇත. කරු කතානායකතුමනි, ඉහත මිලදී ගැනීම මෙවැනි ඉහළ අගයකින් යුත් මිලදී ගැනීමකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය හා සංසන්දනය කරන විට අස්වාභාවික ලෙස වේගවත්ව සිදුකර ඇති බව නිරීක්ෂණය වේ. එනම් 2024 ජූලි 5 වන දින මිල ගණන් කැඳවා එම මිල ගණන් 2024 ජූලි 15 වන දින විවුර්ත කළ 2024 ජූලි 16 වන විට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් වාර්තාව ඉදිරිපත් කිරීමද අවසන් කර ඇත. අදාළ වාර්තාව අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් 2024 ජූලි 17 සහ 18 යන දිනයන්හි සලකා බැලීමෙන් පසු එදිනම සිය නිර්දේශ ලබා දී ඇත. ඉහත නිර්දේශයන් 2024 ජූලි 23 දින ඇතිව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය 2024 ජූලි 30 දින ලැබීමෙන් පසුව මිලදී ගැනීමේ අනවම 2024 අගෝස්තු 5 දින සැපයුම් කරු වෙත නිකුත් කර ඇත. ඒ කියන්නේ මුළු ක්‍රියාවලියටම ගිහිලා තියෙන මාසයයි. මෙම මිලදී ගැනීමේදී සුහුරු පුවරු 1000ක් සඳහා CIF අගය වන ඇමරිකන් ඩොලර් මිලියන 1,35,392.50 වටිනාකමක් හුවාවේ ආයතනයේ නියෝජිතයා ලෙස දැක්වෙන ඉන්ටෙලිජන්ට් එක්ස්ප්‍රෙස් ලිමිටඩ් හොංකොන් වෙත ණයවර ලිපියක් විවෘත කිරීම මගින් ගෙවා ඇති අතර හුවාවේ ආයතනය චීන ආධාර ව්‍යාපෘතිය යටතේ සුහුරු පුවරු සපයන නිෂ්පාදකයා ලෙස අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දක්වා තිබුණද මේ දක්වා එවැනි සැපයුම් කරුවෙකු මෙම ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනීම සම්බන්ධයෙන් චීන රජය සනාථ කර නොමැත. ඉහත ඇනවුම පරිදි අදාළ සුහුරු පුවරු සහ අනෙකුත් උපකරණ 2024 ඔක්තෝබර් මාසයේදී පමණ අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇති අතර ඒවා දැනට පත්තල ගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගබඩා කර ඇත. ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගනු ලැබූ ඉහත සුහුරු පුවරු මිලදී ගැනීම අවසන් කර තිබුණද චීන රජය ආධාරය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අදාළ ව්‍යාපෘතියේ කොටස මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති අතර ඒ සඳහා අවසන් එකඟතාවයක්ද එළඹ නොමැත. චීන රජය විසින් ලබා දීමට යෝජිත වූ ජාලගත කිරීමේ පහසුකම සහ මධ්‍යගත පද්ධතිය පිළිබඳ අවසන් එකඟතාවයකට එළඹීමට පෙර මෙම සුහුරු පුවරු මිලදී ගැනීම හේතුවෙන් සිදු වී ඇති අපේක්ෂා කළ කාර්යයට කිසිසේත්ම එම උපකරණ යොදා ගැනීමට නොහැකි වීමයි. දැනටද සාකච්ඡා මට්ටමින් පවතින චීන ආධාර ව්‍යාපෘතිය මේ වසර අවසාන වන තෙක්වත් කාලය ගතවන බව අපේක්ෂා කළ හැකිය. එසේම ඒ සඳහා තෝරාගනු ලබන සැපයුම් කරු පිළිබඳව කිසිදු තීරණයක් මෙතෙක් නිල වශයෙන් දක්වා නොමැත. මෙම තත්ත්වය මත දැනට ගබඩාව වෙත ලැබී ඇති මෙම සුහුරු පුවරු 1000 සහ අනෙකුත් උපකරණ පාසල් වෙත බෙදා හැරීම සිදු කරන්නේ නම් එය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව නිශ්චිත උපදෙස් විදුහල්පතිවරයාට ලබා දිය යුතු අතර චීන ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක නොවීම තුළින් මෙම උපකරණ සවිකිරීම සහ භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ නිශ්චිත උපදෙස් ලබා දීමට නොහැකි වී ඇත. මෙම අවස්ථාවේදී අදාළ සුහුරුපුවරු ජාලගත කිරීම සිදු කළ නොහැකි වන හෙයින් ඒවා භාවිතා කළ හැකි වන්නේ තනි පන්ති කාමර වශයෙන් පමණි. එමගින් මෙම ව්‍යාපෘතියේ අරමුණු කිසිසේත් ඉටු නොවන අතර මේ දක්වා කර ඇති රුපියල් බිලියන 1.7ක ආයෝජනය ඌන උපයෝජනයක් ලෙස දැකිය හැක. මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමවේදයේ අක්‍රමිකතාවයන් සිදුවේ ඇතිද යන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් දැනට චීන රජය සඳහා සමගද සාකච්ඡා කරනු ලබන අතර හැකි ඉක්මනින් චීන රජය වෙතින් යෝජිත පහසුකම් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. කාලය ලබා දීම ගැන බොහොම ස්තුතියි.